Honorable Rauf Hakim, you have 30 minutes.
No, beg your pardon? I have...
Yeah, it's been reduced to 30 minutes.
I've been 40
you minutes. You had 40 minutes and then now it's 30 minutes. It's been reduced to 30 minutes.
It's terrible. Bismillah ar-Rahman ar-Rahim. Garu Murasana Ruda Mantri Tumeni. Mema Vedagat Vivadiyadi Visheshayenma Mulinma Mama Ape Ali Sabri Amatyathuma Kiyu Paridi Me Khedavachakayata Goduru Unu Kitunu Saha Anikut Agambala Ahinsaka Janathawa Pilibandawa Ape Kampanaya Kanagatuwa Mam Mulinma Pala Kara Sitinawa Eth Samagama Me මේ විවාදී ප්‍රවේශයක් හැටියට මුලින්ම මම කියන්න කැමති අලි සබ්‍රි අමාත්‍යතුමා ඉදිද්දී මේ විමර්ශන කමිසම් පත්කිරීමේදී පවා කලින් හිටපු ආණ්ඩු පවා ඒ වගේම වර්තමාන ආණ්ඩුවත් දැන් අනුකමිටුව පත් කරද්දිත් මේ වගේ වැදගත් විෂයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරණ කමිටු වල යම් නියෝජනයක් අනිත් පාර්ශවයන්ටත් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට ද්‍රවිඩ ජනතාවට කැබිනට් අනුකමිටුව පත් කළාම එතන අලි සබ්‍රි මන්ත්‍රීතුමා ඉන්නවා දේවානන්ද මන්ත්‍රීතුමා ඉන්නවා දෙන්නම දැම්මහම එතන යම් විශ්වාසනීය භාවයක් ඇති වෙනවා ඒක අවශ්‍යයි මොකද මෙතන සමාජ අභ්‍යන්තරයේ තියෙන සමහර කරුණු පිළිබඳව හරි අවබෝධයක් නැතුව සමහර නිර්දේශ ඉදිරිපත් වෙන්න පුළුවන් ඒවා අපි වළක්වා ගන්න නම් ඒ වගේම දැන් පීඩනයට පත්වලා තියෙන ජනතාව කතෝලික ජනතාව මුලින් වුණත් ඒ වගේම මුස්ලිම් ජනතාවත් ඉතාම වැඩි පීඩනයකට දැන් මේ පාස් පිළිදා සිද්ධියෙන් පස්සේ පත් වුණායි කියන එක කවුරුත් පිළිගත යුතු කාරණාවක් එබැවින් මම මුලින්ම නොයෙකුත් කාරණා මෙතන උපුටා දැක්විය යුතුයි මට තියෙන සීමිත වේලාව තුළ මෙතන සම්පූර්ණ වෙලුම් කීපයක් අපිට ලැබිය යුතුයි වෙලුම් 22ක් තිබෙනවා ලැබිලා තියෙන්නේ වෙලුම් දෙකක් විතරයි ඒ වගේම කට උත්තර දුන්නු පාර්ශවයන් 1480ක් මේ පොලිස් මේ කොමිසමට අයත් ඒ පොලිසියට කට උත්තර ලබා දුන්නා. නමුත් ඒ වලින් 480 දෙනෙක් විතරයි සාක්ෂියට කැඳවලා තිබෙන්නේ. මේ අතරතුරේදී අපි දකින නොයෙකුත් කාරණා මෙතන තියෙනවා. විශේෂයෙන්ම තවත් ප්‍රවේශයක් මම ගත යුතුයි. ඊයේ ඩේලි මිරර් පත්‍රයේ මේ ගිය අප්‍රේල් 5 වෙනිදා ජේමිල පත්‍රයේ ඊස්ටර් බනීස් and bunnies of other seasons. It is immaterial whether deep state secrets are shared with the public or not, but justice of victims has to come into play. මම පරිවර්තනය කරන්න යන්නේ නැහැ මම එහෙම පිටිම කියවන්නම් විශේෂයෙන් මෙතන කියවෙනවා මෙහෙම තැනක රොබර්ට් ලුඩ්ලම් කියලා ඉංග්‍රීසි රචකයෙක් රචනා කරපු නවකතාවක් පිළිබඳව Born Identity The Story of Jason Bourne A state designed, state programmed Superman, the product of elite security, who breaks free from his scripted role and runs free. Having snapped, he engages in a chain of action seemingly destructive to the state's cause. Now, make a Vedagat article like that. මේ පිළිබඳව මේ ආටිකල් එක මම උපුටා දක්වන්නේ මේ මේ කාරණාව උඩ මොකද මේක තමයි මේ රජයට දැන් සිදුවෙලා තිබෙන්නේ මේ බෝන් ඩෙන්ටිටි කියන ඩෙන්ටිටි කියන චිත්‍රපටයේ වගේම චිත්‍රපටයක් තමයි දැන් මේ සහරාන් කියන රහරාන්ගේ මේ උන්මත්තක කල්ලිය පිළිබඳ වූ චිත්‍රපටය මේ චිත්‍රපටයේ අද මම පත්‍රයේ දකිනවා විශේෂයෙන්ම අපේ Amatya Sarath Virasekara Mathuman Kiyana Naufar Maulavi mastermind behind Easter attacks dan mahamalu karuwa handuna ganna iwarai man nan kiyanne mekai man sadaka athuwa man oppu karannam me mahamalu karu taama handuna ganna naha ඊට වඩා මහා මොලකරුවන් ඉන්නවායි කියන එක මේ කොමිසම් වාර්තාවේම අපිට සනාථ කරන්න පුළුවන්. ඒ සඳහා වූ විමර්ශන කළ යුතුයි කියලා කොමිසමත් නිර්දේශ කරලා තිබෙනවා. එහෙම තිබියදී මෙතුමා දැන් තීරණය කරලා ඉවරයි. මෙතුමා කියන කතා අනිද්දා නැවත වාරයක් ආපස්සට හරවගනි. මීට කලිනුත් මේවනි කියවන කියමන් කීපයක් කිව්වා කියලා අනිත් දවසේ ඒක ආපස්සට හරවනවා. නමුත් මෙතන නම් යම් වොමනාවක් තියෙනවා මේ චිත්‍රපටියේ ප්‍රධාන මේ නිෂ්පාදක සංස්කරණය තිර රචක හැම දෙයක්ම කළේ මේ නෞෆර් මෞලවි කියන තැනත්තා කියලා මේ තැනත්තා උඩ පටවන්න හදනවා. ඇත්තට නම් මේ තැනත්තා මෙහෙම වෙන්න පුළුවන්. මේ තැනත්තා තිර රචකයා වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන නළුවා සහරාන් වෙන්න පුළුවන්. ඒ වගේම සහායක නළුවන් තව 7-8 දෙනෙක් සියදිවි නසාගෙන මැරිලත් ඇති. ඒ වගේම සහායක නිලියක් සාරා කියන නිලිය අතුරුදහන් වෙලා. ඒ අතරතුරදී නිෂ්පාදකයා කවුද කියන එකයි ප්‍රශ්නේ. මේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය. නිෂ්පාදක සහ අධ්‍යක්ෂණය දෙයාකාරයකින් සිදුවෙලා තියෙනවා කියන එක මෙතන ඉතාම පැහැදිලිව මට උපුටා දක්වන්න පුළුවන්. ඒ ගැනයි මම කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මෙතන මම උපුටා දක්වනවා පිටු 93 කියනවා. From around end of 2007, Zaharan was in contact with one Abu Hind, who was in India. Naufar also knew and communicated with Abu Hind. Zaharan told Hadia, now I must talk about this Hadia also, that Abu Hind has links to Syria. They used to speak in Tamil using 3MA and telegram apps. මේක ලේසියෙන් බුද්ධිංශයට පවා හඳුනා ගන්නට බැරි ආකාරයට මේ ඇප්ස් පාවිච්චි කිරීමේ ඒ කාර්යවත් මෙතන ඉටු වෙලා තිබෙනවා. මේ පිළිබඳව මේ කොමිෂන් සභාවත් නිර්දේශ කරලා තිබෙනවා. ඒ නිර්දේශ මට ඒ තැන් තැන් වල උපුටා දෙන්නන්න පුළුවන්. නමුත් මේ හාදියාගේ සාක්ෂි පිළිබඳව මේ හාදියාගේ සාක්ෂි මේ කොමිෂම ඉදිරියේ මෙහෙවන්න යද්දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශාල විරෝධයක් ආවා. ඒ පිළිබඳව විමර්ශනය කරලා ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කෙනෙක් දීර්ඝ ලෙස කරුණු සැල කරලා ඊන් පසුව කොමිසම තීරණය කළා මෙතුමිය විතරක් ජීවතුන් අතර ඉන්න විශේෂයෙන්ම මේ ස්වයංඝාතක කල්ලි අතරේ හිටපු දැන් ජීවතුන් අතර ඉන්න තැනැත්තිය හැටියට මේ හාදියා කියන සහරාන්ගේ බිරිඳ මේ කොමිසම ඉදිරියේ සාක්ෂියට කැඳවිය යුතුයි කියලා තීරණය කළා. ඒ තීරණය උඩ තමයි විශාල කරුණු රාශියක් මේ අබු හින්ද් කියන මේ තැනත්තා පිළිබඳවත් ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. ඒකත් දැන් හෙළිදරව් වී තිබෙන බවත් මම කියවිය යුතුයි. විශේෂයෙන්ම නම් පිටු කීපයක මේ කාරණා මට දක්වන්න පුළුවන්. මෙතන සඳහන් වෙලා තිබෙනවා මේ සාරා පුලස්තිනි කියන මේ තැනැත්තිය දැන් අතුරුදහන් වෙලා ඉන්න මේ තැනැත්තිය පිළිබඳව නොයෙක් තැන්වල සඳහන් වෙනවා. මේක පිටු 223 දී හාදියා says she heard Sara when that bombing took place in Sayandamardu. Sayandamardu වල බෝම්බ පිපිරීම වෙද්දී සාරාගේ කටහඬ මේ හාදියට ඇහුණයි කියලා කියනවා. ඒ වගේම ඇසින්දුතු සාක්ෂි දෙන්නෙක් කියලා තියෙනවා සාරා අපි මේ සිද්ධියෙන් පස්සේ ඉන්දියාවට පලා හැරීම දැක්කයි කියලා. එහෙම කියද්දී මේ කාරණා පිළිබඳව සොයා බැලීමත් ඒත් එක්කම තවත් හේතු කාරණා කීපයක් තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම මේකේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කොහේඳලා සිදුවී තිබේද කියලා බලන්ට ගියා නම් අපට තේරෙන තව කාරණාවක් තමයි කවුරුත් දන්නවා මේ ISIS සංවිධානය. මේ ISIS සංවිධානය විශේෂයෙන්ම මැද පෙරදිගේ උත්පාදනය වෙලා එතන විශාල ලෙස ශක්තිමත් ආණ්ඩු කීපයක් පෙරලා දමමින් විශාල අභියෝගයක් එල්ල කරමින් ඒ මුළු මැද පෙරළදිගේ පළාතේම අස්ථාවර සත්‍යයක් ඇති කිරීමට තුඩු දුන්නු මේ IS ත්‍රස්තවාදයේ පිටුපස සිටින්නේ මොන හස්තයක්ද කියන එක පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒක හරියට සොයාගෙන ගියා නම් වෙන හස්තයක් වෙනකුත් හොයන්ට අවශ්‍ය නැහැ. ඒ මැද පෙරළදිගේ ඉන්න රටක් තිබෙනවා. ඒ රට බටහිර රටවල් දෙවන ලෝකයේ ලුද්දෙන් පස්සේ ගෙනත් එතන ඇති කරපු ඒ රාජ්‍ය තමයි මේ පිටුපස්සේ වැඩකරන්නේ කියන එක පිළිබඳව මෙතන සඳහන් කීපයක් තිබෙනවා. නොයෙකුත් කාරණා පිළිබඳව මට උපුටා දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මෙතන කියනවා පිටු 106 සහරාන් On 10th October 2018, Zaharan issued a letter on his Facebook account claiming that a person called Pakkam bin Abu, who maintains a Facebook account by that name, is in reality an informant of the Indian intelligence, although he publishes material justifying the IS ideology. In response, Pakkam bin Abu has on the 11th of October 2018 claimed that Zaharan was an agent of Israeli intelligence. Israeli intelligence, and that although he tries to project himself as a hero by attracting youth towards the IS ideology, he is in fact equal to a lady. This is what is mentioned here. These are all referred to in the report. These matters have been overlooked by these people, these forces. Me tamai sangamunu hastiyo kiyanne Israeli buddhi sevaya me pitupassa sitiyado kiyana e sakaya metana මතු වෙනවා කියන එකත් මං කියා සිටිය යුතුයි. ඒ විතරක් නෙමෙයි දැන් තැන් තැන්වල මේ සහරාන් තමන්ගේ පවුලත් එක්ක මාර්වි ජීවත් වෙද්දී හැම තැනටම සාරත් එකට ගියා. ඒක දැන් හාදියා කියන සහරාන්ගේ බිරිඳ ඒ පිළිබඳව සාක්ෂි දෙනවා. අපිත් එක්ක දිගටම මං නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරද්දී හැම තැනටම අපිත් එක්ක මේ සාරා පොලස්තිනි කියන එකත් ආවා. එතකොට අපේ බුද්ධිංශයෙන් ප්‍රශ්න කරනවා මේ අබූ හින්ද් කියන තැනත්තගෙන් ඒ එතනින් ඒ පසුව ඔත්තු ලබා දීමේදී ඒ ඔත්තුව ඉන්දියානු පැත්තෙන් ලැබිද්දී අහනවා ඊස් යෝ සෝස් වයටප් ඒකෙන් ටෙලිෆෝන් එකට සවන් දීමෙන් ගත්ත මේ කාරණාවද්ද මේක කියලා. එතකොට කියන්නේ no it's a live source. ඒ කියන්නේ මේ කල්ලිය තුල ඉන්න සෝස් එකක් ලයිව් සෝස්. ජීවතුන් අතර ඉන්න සෝස් එකෙන් තමයි අපි මේ කාරණා ලබා ගත්තේ කියලා ඉතාලම පැහැදිලිව කියනවා. එහෙම කියද්දී මේවා හඹා යෑම මේ පිළිබඳව මේ කාරණා සොයා බැලීමට ඇයි අපහසුතුනේ කියන එක පිළිබඳව අපිට තාමත් ප්‍රහේලිකාවක් හැටියට තිබෙනවා කියන එකත් මම මෙතන කියා සිටිය යුතුයි. ඒත් එක්කම දැන් අහිංසකයෝ මේකට ගොදුරු මේ ක්‍රියාදාමයට චූදිතයෝ හැටියට පත් කරල තත්ත්වයකට වෙලා තියෙනවා. මේ අපේ අලිසබ්බි මැතිතුමා මෙතන නැහැ, එතුමත් දන්නවා. අපේ තරුණ නීතිඥ මහත්මේ හජාස් හිස්බුල්ලා කියලා එතුමාට විරුද්ධව චෝදනාවක් තියෙනවා. මේ අන්තවාදී කල්ලියත් එක්ක මදරසා පල්ලියක මේ පුහුණු කඳවුරු පැවත්වුවයි කියලා. මෙතන ඒක හොඳටම පේනවා. මොකද පුහුණු කඳවුරු වල කියාගෙන එනකොට අන්තිමට පිටු 131 කියනවා in addition to the above training camps had been held at Al Zuhriya Arabic School in Karatiu, Vanathavilwa from early 2015 to 2019. මොකද මෙතන කියලා තියෙනවා ඒ පුහුණු කඳවුරට ආපු කට්ටිය සහරාන් ඉල්හා මහමඩ් පුලස්තිනි මහේන්ද්‍රන් සාරාජස්මින් ෆාතිමා ජෙෆ්‍රි වයිෆ් ඔෆ් ඉල්හා මහමඩ් ඌ බ්ලාස්ටඩ් දෙමඩකොඩ රෙසිඩන්ස් නෞෆර් රිල්ෆාන් ඇන්ඩ් අදර්ස් හැඩ් ටේකන් පාර්ට් කියලා කියනවා. ඉතින් මේ හැර මේ වෙන සාක්ෂියක් නැහැ. මොකද මේක මහේස්ත්‍රාත් ඉදිරියේ ඒ කුඩා දරුවන්ට අඩන්තේටම් කරලා බලහත්කාරයෙන් ගත්ත ඒ කට උත්තර තියාගෙන මේ අහිංසක හෙජාස් හිස්බුල්ලා වෙනි අයකත් මේ දැන් චෝදනා කරන්න හදනවා මොකද යාකරපු එකම වැරද්ද තමයි අර දිනස් 52 කාලයේදී ඉලෙක්ෂන් කොමිෂමේ කොමසාරිස් කෙනෙක් කුට එතුමා පෙනී හිටියා ඒ ආන් ඒ බලහත්කාරය ඇති කරගත්ත ඒ ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්නේ. ඉතින් ඒ කියමන තියාගෙන ඒ කාරණා තියාගෙන එතුමාගෙන් පරිගැනීමේ චේතනාවෙන් දැන් එතුමාට විරුද්ධව මේ වැඩේ කරගෙන යනවා කියලා තමයි පැහැදිලිව පේනවා මේ කාරණාව. මේ පිටු 131 මේ 9 කරුණ හැටියට ඇතුළත් කරලා තියෙන එක ඉන් ඇඩිෂන් ටු ද අබව් කියලා මේක ඉට් ඉස් ඉන්ටර්පොලේෂන්. Definitely an interpolation, not related to any other training camps that have been conducted by Zahran. I must say very clearly, Zahran's training camps and all the incidents connected to this have been properly examined and have been included in this report. But then the report goes on to deal with other issues which has serious implications, particularly to individuals. Then there is also one, Professor Luqman Talib, කියලා කෙනෙක් පිළිබඳව එයත් මේකට සම්බන්ධයි කියලා කියනවා. දැන් එතුමාගේ නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රකාශය නිකුත් කරලා තිබෙනවා decrying the allegations made against him and his son as baseless, scandalous and defamatory. The statement added that Professor Talib and his son have no relation with violence or terror groups or with any other plots that have taken place. Our client's fundamental rights in reputation and honor have been violated and his safety has been placed at risk. Make a මොලකරුවෝ මහ මලුකරුවෝ සොයාගෙන යමින් Tamanta උමනා පරිදි මොකද මේ ලුක්මාන් තාලිබ් කරලා තියෙන්නේ. He was acting against the blockade of Gaza. His son and the grandchildren, his family was partaking in that MV Marmara invasion onto Gaza Strip. Therefore, the Israelis want to somehow frame him. That is why this has happened. They have also been bringing this into this issue and it's now saying, of course, they might try to connect up various other details. And also, I must here refer to Honorable Presiding Member, Tavakarnav Visheshimma, this naming of Islamic scholars as extremists is a very baseless, unnecessary exercise by this commission. Mr. M.M. Zuhair, former Member of Parliament and the President's Council, says this, One time MP M.M. Zuhair, I quote from Daily Mirror of 5th April once again, he says, the Commission on Easter Sunday attacks has named a number of Islamic scholars of international repute as extremist preachers and extremists, but failed to define extremism or to provide in its report a single instance of extremism. He said, it had failed to quote from the writings of the scholars and themselves or from any of their original works. He relied on hearsay and third-party anti-Islamic sources, some of whom are proxies of the US and NATO countries at war with Islam since 1990. Commission's edict on Islamic scholars, most of whom are no longer living, is not acceptable because they are judgmental without any reasonable evidence. These scholars have nothing to do with the 21-4 attacks. Similarly, there is an attempt to frame Hajjul Akbar. He's an Amir of the Jamaat-e-Islami movement here. Now they are trying to proscribe this entire movement. I see no reason to do that. But then they are trying to frame as if he was preaching extremism. Because there are several schools of thought in Islam. Now Maulana Abul Ala Maududi, who was the main architect of the Jamaat-e-Islami movement, is a scholar of repute and who had also interpreted Islam as a religion which is very tolerant and is a peace-loving religion, and there are several ideologies like this. Similarly, Maulana Abul Ada Maududi is one, then Yusuf Qarlawi is another. He is someone who is also one of the foremost thinkers of the current era. Now, all these people are being blamed and labeled as extremists because these are people who have, particularly Yusuf al-Qarlawi, he is a big problem for Israel. Because he had at one time justified suicide terrorism against Israel. For the reason, what he said was that suicide bomber who is a Palestinian because of the atrocities in the occupied territories of the Palestine, if they resort to attack by suicide, that he justified it. But then you look at the Sri Lankan scenario. We have the Hasalaka Veeraya kiyala kenek api handuna gatta. Yuddha kaaledi ape elephant pass kandawura. E elephant pass kandawurata LTTE praharayak ellaveddi me Hasalaka Veeraya tamange yange bomba padagena giilla. ඒ ඩෝසරකට ඉදිරිය ගිහිල්ලා මරාගෙන මැරෙන ඒ ප්‍රහාරය එල්ල කරා. ඒකෙන් ඒක වැළක්වුවා. ඉතින් දැන් හසලක වීරයව අපි වීරයනේ ඒ වගේම තමන්ගේ රට බේරා ගැනීම සඳහා එකක් කළ හැකි කියලා කිව්වා මිසක් මේක වෙන දෙයක් එතුමා කිව්වනේ. පස්සේ ඒකත් එතුමා නපසට හරව ගත්තා. නමුත් දෙයි එවැනි අය දැන් මේ වෙන බාහිර බලවේගවල වමනාවට මේවා ඇත්ත වශයෙන්ම මේ අන්තවාදී විද්වතුන් කියලා මේ අය හඳුනා දීම පිළිබඳව මම කනගාටු වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේ 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 ප්‍රහාරය පිළිබඳව කරලා තියෙන මේ විශ්ලේෂණවලදී තව එකක් තමයි මේ 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 ප්‍රහාරකයන් කීප දෙනෙක් හොරතල් කරලා තිබෙනවා අපේ බුද්ධිංශය. ඒක සෑහෙන දැන් මෙතන දෙතුන් දෙනෙක් ගැන ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් සායන්ද මරදුවල 25 වෙනිදා මරාගෙන මැරෙන ඒ සිද්ධිය සිදුවෙද්දී මැරුණු ඒ තැනත්තා he was part of the military intelligence. He was part of the military intelligence. And there is one other person in custody who has been training all the training camps. කවුද මේ අවිපුණුව දුන්නේ? හයාත් මොහමද් අහමද් මිල්හාන්. දැන් අත්අඩංගුවේ ඉන්න කෙනෙක්. එතුමාගෙන මෙහෙම කියනවා around 2006 Milhan made contact with Razik Mohammed Faiz, aka Police Faiz, who was at that time working as an intelligence agent for Sri Lanka Army in the fight against the LTTE. During that period, Muslim youth were being recruited as intelligence agents due to their proficiency in Tamil. Thereafter, Milhan worked with Police Faiz as an intelligence agent of the Sri Lanka Army. And this is the very person whom Zahran used to give weapons training in these training camps. So, මේ ඝාතකයෝ මේ මේ පුහුණුකරුවෝ හොරතල් කරපු අපේ බුද්ධිංශය මොකද කරේ? ඒ වගේම බුද්ධිංශ අතරේ මේ විමර්ශනය කරගෙන යද්දී නොයෙකුත් ගැටුම් ඇති වෙනවා. CID එක පැත්තක, TID එක පැත්තක, DMI තව පැත්තක, අපේ මේ ප්‍රධානතම බුද්ධිංශය වන අපේ බුද්ධිංශ ප්‍රධානි පිළිබඳව සඳහන් කරන SIS එක. මේ SIS එක දැන් එක වෙලාවක ගිහිල්ලා මේ ආමි මොයිඩීන් කියන එක කියන එයා සැඟවිලා ඉන්න තැනට අරන් යනවා. ගියාට පස්සේ CID කය ඒ ආමි මොහිදීන්ව තමන්ගේ තමන්ට තොරතුරු දෙන්නා හැටියට පත් කරගන්නවා මිස අත්තට උඩ ගන්නෙ නැහැ. අඳුන බලනකොට ඒ ආමි මොහිදීනුත් මේකට සම්බන්ධයි. ඉතින් මේ වගේ හොරතල් කරපු තමන්ගේම ජාලයේ හිටපු අය තමයි මේවා කරලා තියෙන්නේ කියන එක අන්තිමට හෙළිදරව් වෙලා තිබෙනවා. එතකොට මේ සාධාරණ සැකයක් මතුවෙනවද නැද්ද? මේ බුද්ධිංශය පිළිබඳ මං සම්පූර්ණ බුද්ධිංශයට අපි කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ රටේ බුද්ධිංශයට මුස්ලිම් වරුන්ගේ කාර්යභාරය ඉතාම විශාල ලෙස ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධිංශයේ විශිෂ්ට නිලධාරීන් කීප දෙනෙක් මුස්ලිම් වරු කටයුතු කරා කියන එක කවුරුත් දන්නා කාරණා. එහෙම සිටිද්දී මේ එකේ මේ කිසිම දුරණක්නා නුවණකින් අමතරව කරපු මේ ක්‍රියාදාමය තුළ මේ හොරතර කරන්න ගිහිල්ලා මේ අය අන්තිමට මේ ඔත්තුකරුව හැටියට කියාගෙන හිටපු අයම මේ වගේ අනිත් පැත්තට හරවලා කරපු එකේ පිටිපස්සේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව විශාල ප්‍රහේලිකාවක් කාටත් තිබෙනවා. මේ සමස්ත බුද්ධාංශයට අපි කියනවා දෙයක් නෙවෙයි. නමුත් මම මෙතන කලින් උපුටා දක්වපු ඒ ආටිකල් එකේ ඉතාම පැහැදිලිව තියෙනවා කොහොමද මේ ඩීප් ස්ටේට් ඉන්වෝල්වමන්ට් කියන එක පිළිබඳව. තවත් පොතක් මම මෙතන පෙන්විය යුතුයි, මේකත් මම සම්පූර්ණයෙන් කියලා තියෙනවා. ශ්‍රී ලංකා ඊස්ට ට්‍රැටජි tragedy when the deep state gets out of its depth, Rajan Hool. This book deals with some of the very important aspects of this Easter Sunday attack and goes to show how our intelligence services have been dealing with this issue. There has been some rogue cells that have been operating, and that is why we say me adhyakshaneya tirarachaneya nishpadaneya pilibandava me ත්‍රස්ත ප්‍රහාරය කියන මේ චිත්‍රපටය පසුපස හිටපු ඒ සැඟවුණු හස්තයන් කවුද කියන එක හරි ආකාරයට හොයාගන්න. ඒක මේ රටේ වැසෙන මුස්ලිම් ජනතාවට අවශ්‍යයි. මොකද අපිත් දැන් පීඩනයට පත් වෙලා ඉන්නේ මුළු ජාතියම. තී අතරතුරදී දැන් බලයට එන්න මේ වගේ දේවල් පාවිච්චි කරමින් සමහර ජඩ මාධ්‍ය තිබෙනවා තමන්ට උමනා පරිදි මේක පාවිච්චියට ගනිමින් විටින් විට නොයෙකුත් බොරු ප්‍රචාර නගමින් වඳ පෙති ගැන කිව්වා, වඳ දොස්තර ගැන කිව්වා, වඳ යට ඇඳුම් ගැන කතා කරා. කතා කර 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 අවශ්‍ය නැති විදිහට අහිංසක ගම්බද සිංහල ජනතාව කුපිත කරමින් කරපු ඒ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබාගත්ත වොමනාවක් තිබුණද නැද්ද කියලත් සමහරව ප්‍රශ්න කරනවා. මේ වගේ තත්ත්වයන් උඩ මේ සැඟවුණු හස්තයෙන් කවුද කියලා හොයන පිළිබඳව. ඒ වගේම පැහැදිලිව ඉස්රායලි බුද්ධි සේවාව
දෙකක කාලයක් තියෙනවා. තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඉස්රායලි බුද්ධි සේවාව පිළිබඳවත් මේ වගේම අබු හින්ද් කියන ඒ තැනත්තා පිළිබඳවත් දැන් සොයනවායි කියලා දැන් සොයා බැලිය යුතුයි. මෙතන සඳහන් වෙලා තියෙනවා ඊස්ටර් ටැග් ඒජී වොන්ස් ප්‍රෝබ් වයිඩන්ඩ්. May Sunday Times, March 14th. There he says, accordingly, the AG has informed Inspector General C.D. Vikramaratne to expand criminal investigations into Abu Hind. Ahmed Talib, Lukman Talib, his son Lukman Talib, Ahmed A.K. Abdullah, Rimsan and Mahendran, Pulastini alias Sara. So all these things are being looked into. But in the meantime, our Minister for Law and Order has already found the Mahamolokaru. The Mahamolokaru, Ahavarai kele kelatthivarai. Namut, තැනත්තා තිරරචකයා විතරයි. නිෂ්පාදකයත් නිෂ්පාදනයත් අධ්‍යක්ෂණයත් කරන අය පිටස්තරව ඉන්නවා කියන එක පැහැදිලිව දැනගන්න ඕනේ. තව කාරණාවක් මම කියන්න ඕනේ, මේක මගේ කතාව සමාප්ත කිරීම සඳහා. අපි මේ රටේ දැක්කා කැරලි කීපයක්. උතුරේ බෙදුම්වාදී අරගලයක් තිබුණා. ඒ අරගලේ ද්‍රවිඩ ජනතාව හතුර හැටියට අපි මවාගෙන පෙන්නන වාතාවරණයක් තිබුණා. ඊට පස්සේ අපි දැක්කා ජේවිපි සංවිධානයේ කැරල්ල, දකුණේ කැරල්ල. දැන් ඒකේ 50 වසර සැමරුම දැන් සිදු වෙනවා. නමුත් මේ අරගලයන් දෙකක් පිළිබඳව සැමරුම උත්සව පවා සිදු වෙද්දී, නමුත් එක මුස්ලිම්වරයෙක් මේ රටේ මේ ඊස්ටර් සන්ඩේ මේ ප්‍රහාරය පිළිබඳ සමරන්ට ඉදිරිපත් වෙනවද? ඇයි නැත්තේ? එතන කිසිම දේශපාලන උමනාවක් හෝ කිසිම අරමුණක් හෝ මේ මුස්ලිම් ප්‍රජාවට තිබුණේ නැත. මේක සහමුලින්ම ත්‍රස්ත ප්‍රහාරයක්. මේ වෙන උමනාවකට පාවිච්චි කරපු ඉත්තෝ හැටියට තමයි මේ අය
මුතුමයි කාලේ අවසන්.
ඉතාම පැහැදිලිව මං කියා යුතුයි ඒ බැවින් මේ පිළිබඳව හරි විශ්ලේෂණයක්. There must be a forensic examination of what has been revealed in the report. That is what is lacking here, rather than to look for scapegoats. What this commission sometimes is attempting, I am not dismissing the entire report, there are very good things in the report, there is a very deep analysis of various matters. I have my respect for these commissioners. I appeared before them. There was an attempt to even frame me in some way or the other. But however, finally, when you look at the report, There are so many positive things. But of course, there are certain areas where they have just misguided themselves on hearsay evidence. That should be avoided. That's important, because I need to mention that, because hearsay evidence is something that needs to be avoided in the matters of this nature, because unfortunately, ඒ ප්‍රවාදක සාක්ෂි කියලා කියනවා මේ hearsay evidence කියන එක ඒ අනුව තමයි සමහර නිගමනයන්ට මේ කොමිසම එළඹිලා තියෙන කියන එක අපිට පෙනී යනවා. එබැවින් මේ සම්පූර්ණ කොමිසම වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් සමහර ප්‍රශ්න මේ කොමිසම වාර්තාවේ තිබෙන බව මම කියා සිටිය යුතුයි. නමුත් මේ ප්‍රශ්නේ ඇත්ත අගමුල සෙවීමට නම් මේ සැඟවුණු සත්‍යය කවුද කියන එක හොයාගන්න ඕනේ. නවෆර් මෞලවිගෙන් මේක ඉවර කරන්න හදන්න එපා. එහෙම කළා නම් මේ යුක්තිය මේ ප්‍රහාරයට ලක්වුණු මේ අහිංසක ජනතාවට ඉති වෙන්නේ නැතයි කියලා කියමින් මම මගේ කතාව සමගන්න ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු මේජ සුදර්ශන් දෙනපිටිය මැතිතුමා, ඔබට මිනිත්තු 4ක කාලයක්
තියෙනවා. ගරු 4ක් විනාඩි 7ක්. ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, මම හිතන්නේ මෑත ඉතිහාසයේ සිදු වෙච්ච බරපතලම අපරාධය සේ සලකන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරය. මේ ප්‍රහාරය ගැන කතා කරා, ප්‍රහාරයෙන් මිය ගිය කී දෙනෙක් මිය ගියාද, තුවාල වුණාද, ආබාධිත වුණාද, මේ හැම දෙයක්ම ගැනම ගොඩක් දෙනෙක් කතා කරා මේ දවස් කීපෙම. හැබැයි මේ වගේ දෙයක් ඇති වෙන්න කොපමණ කලක් ඉඳන් සූදානම් වුණාද, මේ හැම දෙයක්ම සමහර වෙලාවට කතා කරා. හැබැයි අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙද්දී හැම අවස්ථාවකම අපි දැක්කා අපිට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස තමයි හැම වෙලාවෙම ක්‍රියා කරලා තියෙන්නේ. ඒක අපි මෑත ඉතිහාසයේ රටේ ආරක්ෂක වෙනද අද්දකින් ගොඩක් තියෙනවා. 88 89 වගේ වෙලාවේදී 88 89 1988 89 කාලේදී නැගෙනහිර ප්‍රදේශයේ රාජකාරී කරමින් හිටපු අපි, මම යුද හමුදා නිලධාරියෙක්, මම දන්නවා ඒ වෙලාවේ අපිට යටත් වෙන්න කිව්වා. ඒ වෙලාව අපිට සමා එක වෙලාවකදී අපිට යටත් වෙන්න සියලු දෙනා හමුදාවට, නැගෙනහිර හිටපු හමුදාවට, පොලිසියට ඔක්කොම යටත් වෙන්න කිව්වා. හැබැයි හමුදාව ඒ වෙලාවේ හමුදාව යටත් වුනේ නැහැ. ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, යටත් වුනේ නැහැ. හමුදාව කිව්වා අපි එකෙක් මැරෙනකම් අපි සටන් කරනවා කියලා තමයි අපි කිව්වේ. හැබැයි අහිංසක පොලිස් නිලධාරීන් 600ක් යටත් වුණා. යටත් වෙච්ච හැම කෙනාම ටාගට් ප්‍රැක්ටිස් කළා. හැම කෙනාම මරණයට පත් කළා දැම්මා. වෙඩි තියලා මරලා දැම්මේ 600 දෙනාම. මෙන්න මේ කාලේ කරපු දේවල්. ඒ ඕඩර් එක ආවේ අපේ ඔය වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියාගේ. එතුමාගේ තමයි ඕඩර් එක ආවේ. ඒ ඕඩර් එක අනුව එහෙම දෙයක් වුණා. ඒ වෙලාවේ අපි හිටපු විරෝධා රණවිරුවෝ, යුද හමුදාවේ රණවිරුවෝ කිව්වා අපි කොයි වෙලාවකට යටත් වෙන්න අවසන් කෙනා දක්වාම අපි සටන් කරනවා කියලා. හැබැයි අපි ඒ ආකාරයෙන් සටන් කළා, අපි බේරුණා. ඒ වගේම ඊට පස්සේ 1989 අවි ආයුධ ට්‍රක් දෙකක් ලබා දුන්නා ත්‍රස්තවාදීන්ට. මෙන්න රටේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරපු අය. රටේ රාජ්‍ය ට්‍රක් දෙකක් ලබා දීලා ඉවරලා මොකද වුනේ? ඒ අවි වලින්ම තමයි අපිට ගැහුවේ. ඒ අවි වලින්ම තමයි ගැහුවේ. මමත් තුවාල වෙච්ච නිලධාරියෙක්. සමහරලාට ඒ අවියකින් තමයි තුවාල වෙන්න ඇත්තේ. ඒකත් කරේ ඔය විපක්ෂ නායකතුමාගේ පියා. එයා තමයි ට්‍රක් දෙකක් දුන්නේ ත්‍රස්තවාදීන්ට. අවි ආයුධ දුන්නා අපෙන්. ත්‍රස්තවාදී දාවිදා ආයුධ ආයුධ ට්‍රක් දෙකක් දීලා අපිට ඇටැක් කරා ඒ අවි ආයුධ වලින්ම. මෙන්න මෙහෙම දේවල් තමයි සිදුනේ. ඒක රටේ ආරක්ෂාව ගැන මේගොල්ලන් කරන දේවල්, කියපු දේවල්, මේ කියන දේවල් ගැන විශ්වාසයක් තියන්න බෑ. විරෝධා රණවිරෝ දන්නවා. ඒගොල්ලන් ගැන කොයි වෙලාවකවත් විශ්වාසයක් තියන්න බෑ. මේ ත්‍රස්තවාදයේ අවසන් කරන්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ. මිය ගියා විරෝධා රණවිරෝ 28000ක්, 68000ක් තුවාල වුණා, 14000ක් ආබාධිත වුණා. ඔන්නෝම තමයි එක්සත් ජාතික පක්ෂයේ රට ආරක්ෂා කළේ. 2002 පෙබරවාරි 22 වෙනිදා සාම කිසිමක් ගැහුවා රණලි ක්‍රිෂ්ණ මහත්තයා ආණ්ඩුව. ප්‍රභාකරන් සමග ගැහුවේ චන්ද්‍රිකා බණ්ඩාරක් මැතිනේ
ජනාධිපතිතුමිය.
ගරු මන්ත්‍රීතුමිය, මට පොඩි වෙලාවක් දෙන්න. එතුමිය දන්නෙත් නැහැ, පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ. ගරු ඒවකට කථානායකතුමා වීජමු ලොකුමණ්ඩාර මැතිතුමා ඒ වෙලාවේ කියනවා පාර්ලිමේන්තුව අපි දන්නෙත් නැහැ, ඇන්සාඩ් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව අපි දන්නෙත් නැහැ, මේව කිසිමක් අත්සන් කරනවා, එහෙම කිසිමකුත් අත්සන් කරා. ඔන්න රටර කරපු දේවල්. ඒ වගේ පුදුම වෙලා පුදුම දේවල් ගොඩක් කරලා නිල පිළිගැනීමක් පිළිගැනීමකට පළමු වතාවට ලක් වුණා ඒ වෙලාවේ එල්ටීඩී ත්‍රස්තවාදීන්. සාම කිසිම වෙලා වෙඩි තියන්න දුන්නේ නැහැ. සාම කිසිමක් කියලා තියලා අපිට අපේ අපේ අපි සියලුම දෙනාම නවත්තලා අපි 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 ඒ කඳවුරු ඉස්සරහට ඇවිල්ලා ඔවුන් අපිට ගල් වලින් ගහලා අපිට නොයෙකුත් අපරාධ කරා. අපි හැබැයි අපිට කිසිම වෙලාවක කණක් ලැබුණේ නැහැ. අපි අපි බලාගෙන හිටියා කඳුරෝල අත් බැඳගෙන අපි බලාගෙන හිටියා ඒක තමයි අපිට කරන්න කරන්න එකම කිදිබ්බ එකම දේ. ඒ වගේම මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ අපිට ඉන් අනතුරුව විශේෂයෙන්ම මතක් කර යුතු දෙයක් තියෙනවා ඒ තමයි අපි ප්‍රේමදාස උඩුගම්පල වැනි පුද්ගලයන් භාවිතා කරලා අපේ තිබ්බ සේෆ් හවුස් අපේ තිබ්බ LRRP ලෝන් රේන්ජ්
එක කියලා. මුතුමයි කාලය අවසන්.
ගරු මන්ත්‍රීමේ මට තව විනාඩියක් දෙන්න. හොඳම කණ්ඩායමක් අපි හිටියා ඒ සේෆ් හවුස් අපේ තියෙනවා බුද්ධිංශයේ වෙනම ස්ථාන. ඒක කවුරුත් දන්නේ නැහැ. ඒක හමුදාවේ ඇතුළත් දන්නේ නැහැ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන වෙනම කණ්ඩායක් මදි හමුදාව තුළම. හැබැයි මේ වගේ මේ තිබ්බ සේෆ් හවුස් එකකුත් මිලෙනියම් සිටි වගේ ලොකු පාවාදීමක් කරා. එතනදී මැරුණා 35 දෙනෙක් මිය ගියා. ඒකෙන් තොරතුරු සියල්ලම එල්ටීටී තස්තවාදීන්ට ලබා දුන්නා. ලබා දුන්න එකෙන් තමයි මේ තොරතුරු සියල්ලම එළියට ගිහිල්ලා. තොරතුරු සියල්ලම එළියට ගිහිල්ලා එකින් එක ඝාතනය කරා. කර්නල් මුතාලිප්ලා, කර්නල් මීඩින්ලා මේ සියලු දෙනා ඝාතනය කරා. තව නිලධාරීන් විශාල ප්‍රමාණයක් රටින් පැන්නා. දැන් බුද්ධිංශය ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. දැනුත් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. දැන් ඔවුන් සියලු දෙනාම දැන් ආපහු නැගිට්ටා. අපි අපේ ආණ්ඩුව ආවකම ආපහු නැගිටලා දැන් ආපහු ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගිය ආණ්ඩුව කාලේ ඔවුන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඔවුන් බයයි. ඔවුන්ට විශ්වාසයක් තිබ්බේ නැහැ. ඔවුන් ආරක්ෂා කරයි කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. මේක තමයි ලොකුම ගැටලුව බවට පත් උනේ. මේකෙන් තමයි මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නැතව තවතාවක් වතාවක් ඇති වෙන්න ඉඩකඩ සැලසුනේ. මේවා තමයි හේතු. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබ්බ හැම දවසකම හැම කාලෙකම මේක මේ රටේ මේ සාමයක් ඇතිකරන්න එහෙම නැත්නම් මේ ආරක්ෂාවක් ඇතිකරන්න කොයි වෙලාවකවත් බැලුවේ නැහැ. කටයුතු කරේ නැහැ. ඒක නිසා තමයි මේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ. අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් මිය ගිහලා අදටත් දුක් විඳිනවා ආබාධිත වෙලා. ඒක නිසා ඔවුන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. දැන් සමගිබ ජනවලයේගේ ඕ මොකක් හරි දැන් තියෙන පක්ෂයේ සමග ජන බලවේගයේ පක්ෂයේ දැන් ඉන්නේ ඒ හිටපු හොල්මන් කරපු ඒ කණ්ඩායම තමයි. ඔවුන්ගේ ආරක්ෂාව ගැන කතා කළ වැඩක් නැහැ. ඔවුන්ට කතා කරන්න අයිතියකුත් නැහැ. ඒ තරම් අපරාධ
කරපු
අපි මේ තත්ත්වෙට අපේ රට මේ තත්ත්වෙට පත් උනේ ජිනීවා ගිහිල්ලත් තියෙක් ඇල ඉරක් එක ඒකටත් සමානුග්‍රහයක් දක්වලා අපේ රට විනාශයට පත් වෙන තත්ත්වෙට පත්
කරා. ගරු රෝහණ බණ්ඩාර විජේසුන්දර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මුල් අසන ඔබන ගරු මන්තුමනි මයිදන් මට ප්‍රථම කතා කරපු අපේ ගරු මන්තුමන් මතක් කරා එක තැන යටත් වුණාට පස්සේ අපේ යුද්ධ සබලුන් 3600 ගණක් ඉස්සරේ ඝාතනය කරා කියලා. එතකොට ඒ ඝාතනය කරන්න මුල් වෙච්චි කරුණම්මාන්ලා පිල්ලෑන්ලා අද මේ ආණ්ඩුවේ කොතනද ඉන්නේ. එතකොට ඒ වගේම අද හැමෝම දන්න කුඩා දරුවා බව දන්න කාරණයක් තමයි මේ පාස්කු ප්‍රහාරයත් ඒවැනිම වලක්වා ගැතව හැකිව තිබුණු ප්‍රහාරයක් තමයි අපිට වලක්වා ගන්න බැරි වුණ කියලා මේ රටේ කුඩා දරුවා ඉඳන් දන්නවා. එතකොට ඒ වලක්වා ගැනීමට මුල් නොවිච්ච ආරක්ෂක ඇමතිවරයා ඒ වෙලාවේ ආරක්ෂක බාරව හිටපු ඒ ප්‍රධානියා අද කොයි පැත්තේද ඉන්නේ. එතකොට මේ කියන කාරණාත් එක තමන්ගේ පැත්තට එනකොට අර තලගොයත් කබරගොයත් තලගොයා කරගන්න න්‍යාය තුල ඉන්න මහත්තුරු කට්ටියක් අද මේ කතා කරනවා. දැන් අද අපි දැක කාදින ලිමිපානව කතා කරා අප්‍රේල් 21 වෙනිදා වෙනකොට මේකට සම්බන්ධ උත්තරයක් ලැබුණ නැත්නම් අපි අප්‍රේල් 21 වෙනිදා වෙනකොට උණයින් පස්සේ මෙරට ජනතාව පාරට බස්සනවා කියන කාරණේ කතා කරාට පස්සේ මෙන්න කඩිමුඩියේ හදිසියෙම මේ කට්ටිය මහමොලකරුවේ මතක් වෙනවා. නව්ෆර් මවුලාන් මෞතවිලතුමිලා තුමාලා හදිසියෙ මතක් කළා වේදිකාවට එනවා. මේ රටේ ඒ නිසා අපි කියන්න කැමති මේ
හදිසියේ
විනාඩි 3යි තියෙන නිසා මෙතනින් පස්සේ දෙන්න.
ඔබතුමා මට දෙන්න ඔබතුමා මගේ මාව සඳහන් කරා ඒකයි මම කියන්නේ. හරි කරුණාම්මාන්ලා ඒ කණ්ඩායම මෙතන හරි අපිත් එක්ක ඉන්නවා.
ඒ වගේ තමයි ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ඔබතුමායි කතාව කරගෙන යන්නේ.
ඒක තමයි ඔබතුමායි මයික් එක දුන්නානේ. ඒ නිසා මට ඒ වෙලාව දෙන්න. නිසා හරි කටවහගෙන ඉන්න දැන් පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉවරයි වාඩි වෙන්න දැන්. හරිද? ඒක තමයි ඔක්කොම අරගෙන යන්න. ඒක ප්‍රශ්න නෑ. අපි කියන්නේ මේ දැන් කතා කරන්න දෙන්නේ යට ගියාව නෙමෙයි. මේ මෑතකදී වෙච්ච මේ කාරණේ අපිට ප්‍රශ්නයක් කරලා තියෙන්නේ. එන්න අප්‍රේල් 21 වෙනිදා වෙනකොට මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ රටේ පාස්කු ප්‍රහාරය හරහා සිද්ධ වෙච්චාගේ බහමොලකරු එන්න පෙන්වන්න කියලා කියනකොට හදිස්සියේ මේ සරත් අපේ විරසේකර මෙතුමාට මතක් වෙනවා මේ මෞලවිතුමෙක් ගැන. එතකොට අපි මේ මෞලවි සහ අපිට ප්‍රධානම කාරණේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරන්නේ මොකටද? මේ මහමොලකරු හොයාගෙන යනකොට යන්න ඕනේ එතෙන්ට. මේ පොතේ කියවන්නේ මොකද්ද? මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් මෙරට තුල නිර්මාණය කිරීමේ අරමුණින් කියන කාරණේ තමයි මතක් කරන්නේ. එතකොට ඉස්ලාම් රාජ්‍යයක් නිර්මාණය
කරන්න මේ කාලය අවසන්
වුණා.
මොතමයි කාලය අවසන්?
ඉතින් මට කතා කරන්න ආරයන් නේ කතා කරේ.
විනාඩි 3ක් කාලයක් දුන්නා.
විනාඩි 3ක් කාලය විනාඩි කීයක්ද?
වැඩිපුර මිනිත්තුවක් අවසන් කාලයක් දුන්නා ඔබතුමාට.
එතකොට මේ
අවසන් කරන මන්ත්‍රීතුමා
මේ කතාව ඉතින් කියලා ඉතුරු ටික කියන්නේ දැන්ල. එනිසා මේ පාස්කු ප්‍රහාරයේ නිර්මාණතුරා කවුද කියන එකවත් නිර්මාණය කරපු සහරාන්ලා මෝඩයෝද මේ පුංචි රටේ
තමන්ගේ මුස්ලිම් කියන ජාතිකයේ ඉන්නේ සුළු ප්‍රමාණයක් ඉඳගෙන බහුතරේ නැතුව කොහොමද මේ රට ඉස්ලාම් රාජ්‍යද? අර එල්ටීටී නායක ප්‍රභාකරන්ට බැරි වුණා තමන්ට උතුරයි නැගෙනහිරයි ඉන්න අර ඒ කට්ටියගේ වැඩි බහුතරේ ජීවත් වෙන කෑල්ලේ ඊළාම් රාජ්‍ය නිර්මාණය කරගන්න බැරි වුණා.
මේ කාලේ කලමනා කිරීමේ ගැටලුවක් තියෙනවා තවසන් කරන්න. මේ
කියන මනුස්ස මරාගෙන මැරෙන තරම් මිනිස්සු කාවත් දඬ වෙනස් කරන්න මානසිකත්වය වෙනස් කරන්න පුළුවන්කම ශක්තියක් තිබිච්ච සහරාන් මෝඩෙද්ද මේ සුළුතර රටේ ඉස්ලාම් රාජ්‍යයක් හදන්න මේ පාස්කු පෙරහැරෙල්ල ගන්න. ඒ නිසා මේ පාස්කු පෙරහැරේ පිටිපස්සේ හිතා කුමන්ත්‍රණය
ගරු ශාන් විජේනාත් සිල්වා මැතිතුමා ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
මුල් අසුනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මෑත කාලේ මේ රටේ ක්‍රියාත්මක වුණු ජනාධිපති කොමිසම් සභා වාර්තානුව වැඩිපුරම කතාබහට ලක් වුණු, ඒ වගේම මේ රටේ ජනතාව වැඩිපුරම විවේචනයට ලක් කරපු කොමිසම් සභා වාර්තාවක් හැටියටයි වර්තමාන පාස්සු කොමිසම් පිළිබඳ වාර්තාව අපට හඳුන්වන්න පුළුවන්. අපි කිසි විටකත් මේක ආගමක උදවිය විසින් තවත් ආගමක උදවියකට ජාතියක් තවත් ජාතියකට විරුද්ධව එල්ල කර ප්‍රහාරයක් හැටියට අපි සැලකන්නේ නැහැ. ආගමික මතවාදය විකෘතියක් ලෙස සැලකූ පිරිසක් විසින් ක්‍රියා කරපු අන්තවාදී ක්‍රියාවක් හැටියටයි අපි මේ දේ දකින්නේ. විශේෂයෙන්ම පාස්සු දිනේ සිදුවුණු නිසා මේකට එක්තරා ආගමික පිරිසක් වැඩිපුර හානියට පත්වුණු නිසා මේ පාස්කු බහර හැටියට හැඳින්වුවත් ඇතනම පල්ලිවලට පමණක් නෙවෙයි තරු පහේ හෝටල් වලටත් පහර දීම නිසා මේ හුදෙක් එක්තරා ආගමකට විරුද්ධව කරපු කාරණයක් ලෙස සැලකිය යුතු නෑ. එහෙම සැලකනවා නම් අපි ඒ දකින්නේ එය මේ රටේ බහු ආගමික ඒ සහ මේ රටේ ජනතාව තුළ පවතින සංහිඳියාවට විරුද්ධව කරන ක්‍රියාවක් හැටියට. මොකද මීට පෙර අතීතයේ දළදා මාලිකාවට පහර දුන්නා, ඒකම අරන්තලාවේ භික්ෂු ඝාසනයක් සිදු වුණා, දෙවිඩකොඩි ශාස්ත්‍රවාදී මුස්ලිම් පල්ලිවලට පහර දුන්නා. හැබැයි කිසිදු අවස්ථාවක ඒවට සම්බන්ධ ආගම්වල නායකයෝ ඒක තමන්ගේ ආගමට සීමා කළේ නැහැ. අන්න එහෙම සීමා කරා නම් එදා තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබුණා. අනේ නිසා අද සමහර මාධ්‍යවලට අපි ඇහුම්කන් දෙනකොට, මාධ්‍ය නරඹනකොට, කියවනකොට අපට පේනවා මේ කොමිසම් සභා වාර්තාව පිළිබඳව ඉදිරිපත් කරපු නිර්දේශ වැරදි ලෙස වටහාගෙන නඩුත් අහලා තීන්දු දීලා අද සමහරුන්ට ඉතිරි වෙලා තියෙන්නේ දින වකවානු තීන්දු කරලා දඬුවම් දීම පමණයි කියන එක අදහසින් තමයි අද සමහරු කතා කරන්නේ. මුලාසනාරුවර ගරු මන්ත්‍රීතුමේනි, මේ සිද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ හිටපු රාජ්‍ය නායකයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කිසි කෙනෙක් ජනාධිපති කොමිසම් සභාවක් දාන්න කියලා ඉල්ලුවේ නැහැ. එතුමා තමයි මේ කොමිසම ඇතිගලේ. මොකද අපි දන්න ඕනම කෙනෙකුට තමන් කරන ක්‍රියාවක් පිළිබඳ තර්ක කරන්නට පුළුවන්, ඕනම දෙයක් සාධාරණීකරණය කරන්න පුළුවන්. හැබැයි කිසිම කෙනෙකුට තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙතුමා මේ පිළිබඳව වගකීමන ලක් වෙනවා නම් මෙතුමාගේ හෘද සාක්ෂිය මෙවැනි කොමිසමක් ස්ථාපිත කරන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් එතුමාට අවශ්‍යතාවය තිබුණේ මේ සිද්ධ වුණේ කොහොමද, මේක පිටුපස සිටියේ කවුද, දේශීය විදේශීය බලවේග කුමන්ත්‍රණ තිබුණාද, සත්‍ය තත්වය රටට පැහැදිලි කර දෙන්න. අනේ නිසා තමයි එතුමා මේ කොමිසම් සභාව විශේෂයෙන්ම ඒ කොමිසම් සභාව ඉදිරිපත් කළ තිබෙනවා නිර්දේශ. ඒ තුළ අතිගරු ජනාධිපතිතුමා රජය ගත හැකි නීතියානුකූල පියවර තුළ අදාළ නිර්දේශ ඉදිරි කටයුතු වෙනුවෙන් නීතිපතිවරයාට යොමු කරලා තිබෙනවා. නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කරලා පොලිස් විමර්ශන සාක්ෂි තුළ අවශ්‍ය කටයුතු කරයි. නමුත් අද කනගාටුවට කරුණ, මොකද අපි දේශපාලනඥයින් වේවා ආගමික නායකයින් වේවා කිසිවෙක් තමන්ට අදාළ වුණු ශීර්ෂයට පමණක් කතා කිරීම සාධාරණ වන්නේ නැහැ. එයාට තමන්ගේ ශීර්ෂය තුළ වෙනුවෙන් පෙනී සිටිනා වගේම මුළුමහත් සමාජයේ වෙනුවෙන් පෙනී සිටීමේ සමාජමය යුතුකමක් තිබෙනවා. අන්න ඒක අවබෝධ කර නොගත්තු සමහරු අද මේ කොමිසම් සභා වාර්තාව ඉදිරිපත් කළ නිර්දේශ වැරදි කාර්යෝ බවට පත් කරලා දඬුවම් දෙන්නට කතා කිරීම කනගාටුදායක තත්වයක්. බට තව විනාඩියක් සුළු මොහොතක් දෙන්න මේ මුලාසන අතුරුල ගරු මන්ත්‍රීතුමියනි, අපි දන්නවා මෙම කොමිසම් සභාව තමන්ට ලබා දීපු බලපරාසයෙන් එහා ගිහිල්ලා තීන්දුව තීරණ නිර්දේශ ඉදිරිපත් කරන්නට උත්සාහ කරපු අවස්ථාවක්. අපි දකින්නේ මේක මෙවැනි කොමිසම් සභාවක් මෙවැනි නිර්දේශ ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගත යුතු සාධාරණ යුක්ති සහගත කරුණු පසකලා ඊට වඩා අඩු වටිනාකමක් ඇති කරුණු සැලකිල්ලට ගෙන දීපු වැරදි නිර්දේශ කියන එක නිසා අද මුළු රටේම අවධානය සහ නැවතත් මේ කොමිසම් සභාව වාර්තාව පිළිබඳ සමාලෝචනයක් සහ නිවැරදි කිරීම කළ යුතුයි කියන මතය ප්‍රකාශ කරමින් වැඩිපුර කාලය ලබා දීම ගැන ඔබතුමට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා.
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
පාස්කුවේදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීමට හා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පත්කල කොමිසම් සභාව වාර්තාව පිළිබඳව කතා කරන්නට ලැබෙන්නේ බොහොම කනගාටුවෙන් ඒ වගේම වේදනාවෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. පාස්කුවේදා ප්‍රහාරය නිසා දරුවන්ට දෙමව්පියන් අහිමි වුණා, දෙමව්පියන්ට දරුවන් අහිමි වුණා. ආදරණීයන් ඥාතීන් හිතවතුන් අහිමි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ජීවිත 274ක් නැති වුණා, 595 දෙනෙකු තුවාල ලැබුවා. මුළු රටම මුළු ලෝකයේම කම්පාවෙන් භීතියට පත් වුණා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි ප්‍රශ්න දිහා බලන පැත්ත අනුව ප්‍රශ්න තේරුම් ගන්නත් ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නත් අපි කටයුතු කරනවා. කන්දක් උතුරේ ඉඳලා බලද්දි පේන විදිහත් දකුණේ ඉඳලා බලද්දි පේන විදිහත් දෙවිදිහක්. අපි සමහර ප්‍රශ්න තියෙනවා එක එක පැතිවල ඉඳලා බලනවා වෙනුවට එකට එකතු වෙලා ප්‍රශ්න දිහා බලලා විසඳුම් ගන්න ඕනේ තැන්. මම දැක්ක මේ පාස්කුවේදා ප්‍රහාරයත් එක්කම සමාජ මාධ්‍ය ජාලා තුල බොහෝ බෙදාහැරීමක් කරගත්තු එක වදනක්. සහරාන්, උඹ අහිංසක මිනිසුන්ට බෝම්බ ගහපු වෙලාවේ 225ම පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවක උඹ පාර්ලිමේන්තුවට ගැහුවා නම් උඹ ජාතික වීරයෙක් කියන ප්‍රකාශය මූණු පොතේ ඒ දවස්වල දිගට හරහට මිනිස්සු බෙදාගත්ත ෂෙයා කරා. මෙහෙම සිද්ධ වුණේ ඇයි කියලා අපි කල්පනා කළ යුතුයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, සමහර වෙලාවට රටක් එකතු වෙලා ප්‍රශ්න දිහා බලන්න ඕනේ තැන් එනවා, එකතු වෙලා තීන්දුව ගන්න ඕනේ තැන් එනවා. අපේ පාර්ලිමේන්තුව අවාසනාවකට ජාතික ප්‍රශ්නවලදී එකතු වෙලා ගත්තු තීන්දුව, එකතු වෙලා කතා කරපු අවස්ථා බොහොම අල්පයි. යුද්ධය අවුරුදු 30ක් අපි කරා, අපිට එකතු වෙන්න බැරි වුණා. යුද්ධය අවසන් කරගෙන ජයග්‍රහණය කරගෙන යද්දී අපිට එකතු වෙන්න බැරි වුණා. ඊට පස්සේ සුනාමි ඛේදවාචකය ඇති වුණා. ඒ වෙලාවේ ස්වාභාවික විපතක් ඇති වුණු වෙලාවේ ලෝකෙ අනිත් හැම රටක්ම එකතු වෙද්දී අපේ රටේ පාර්ලිමේන්තුවේ අපි ඇතුලේ දෙපැත්ත බෙදිලා ගහගත්තා, මරාගත්තා. ඊට පස්සේ බෙදුම්වාදී ත්‍රස්තවා අන්තවාදී ත්‍රස්තවාදී ආව පාස්කුවේදා ප්‍රහාරය. ඒ වෙලාවෙත් අපි කරන්නේ අපි ඉන්න තැන අනුව, අපි නියෝජනය කරන කඳවුර අනුව, අපේ තියෙන අදහස අනුව අපි මේ ප්‍රශ්න දිහා බලනවා. ඊට පස්සේ කොරෝනා වසංගතය ආවා, ගෝලීය වසංගතයක්. ඒ වෙලාවෙත් මේ වෙලාවෙත් අපි කරන්නේ එක එක පැතිවලට වෙලා අපිට ඕනේ ඕනේ තොරතුරු, අපිට ඕනේ ඕනේ තොරතුරු අනුව ප්‍රශ්නට විසඳුම් සොයන එක. මම විශ්වාස කරනවා ඒ නිසාම තමයි එළියේ පාර්ලිමේන්තුවට දැඩි විරෝධයක් තියෙන්නේ කියන එක මම කල්පනා කරනවා, මට හිතෙනවා. එනිසා මම ආයාචනා කරනවා මේ පාස්කුවේදා ප්‍රහාරය දේශපාලනීකරණය කරන්න එපා. අපි දැක්ක මේක සිද්ධ වෙච්ච දවස් ඉඳලා එළියේ එක එක මත ඉදිරිපත් කරා. තාත්තා කිව්වා කිව්වා, ඊට පස්සේ නොයෙකුත් මත ඉදිරිපත් කරා. මෙතනට බයිබලය ගෙනල්ලා සමහරු එක එක චිත්‍රපටි ළඟ දැක්වුවා. හැබැයි ප්‍රශ්නේ බරපතලකම තියෙන ප්‍රශ්නේ විනිච්ඡායට කියන එක අපි අමතක නොකළ යුතුයි. කියමනක් තියෙනවා, ප්‍රශ්නේ තමුන්ගේ නොවනකම් උත්තරය දාර්ශනිකයි කියලා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම විශේෂයෙන් අපි ඉල්ලනවා මේ ප්‍රශ්නේදී CID TID වැඩිය තොරතුරු තියෙන මේ අපේ දේශපාලඥයෝ ළඟ, TID වැඩිය CID වැඩිය මේ ගැන මත ප්‍රකාශ කරන්න අපේ දේශපාලඥයෝ අරයා කරා මෙයා කරා මේකේ වාසි තියෙන්නේ මෙයාට කියලා මේ ප්‍රශ්නය කුණු ගොඩකට ගෙනියනවා. ඒක නිසා මම විශේෂයෙන් මේ පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි දැක්ක මේ ප්‍රශ්නේ අපිට වළක්වා ගන්න බොහෝ දුරට කරුණු කාරණා තිබ්බා. පාස්කුවේදා කොමිසම් වාර්තාවෙත් ඒ වගේම ඒ වගේම සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ එතුමා මාර්තු 10 වෙනිදා කරපු ප්‍රකාශයත් මේ බව සඳහන් වෙනවා. ඒ වගේම ඔබතුමියට මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා පාසුවෙද්දා කොමිසම් වාර්තාවේ 166 වෙනි පිටුවට 8 වෙනි ඉන්දියානු බුද්ධ්‍යාංශ ලබා දුන්න තොරතුරු සම්බන්ධයෙන් මේ පාසුවෙද්දා වාර්තාවේ සඳහන් වෙනවා. 13 වෙනි පරිච්ඡේදයේ පූර්ව අනතුරු කියන ශීර්ෂයේ යටතේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි 168 පිටුවේ සැලසුම් සහගත මරාගෙන මම උපුටා දක්වනවා. සැලසුම් සහගත මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ කණ්ඩායම් සමාජිකයන් පහත දැක්වෙන අය බව දැනගන්නට ඇත. මේක කියන්නේ අප්‍රේල් 4 වෙනිදා 2019 මේ ප්‍රහාරය වෙන්න දවස් 17කට කලින් සහරාන් හෂිම්, ජල්ලාල් කිතාල්, රිල්වාන්, සජිත් මෞලවි, ෂහීද් මිල්හාන් සහ තවත් අය. නමුත් ඒ වෙලාවේ මේ රටේ තිබුණු ආරක්ෂාව ගැන තිබුණු අලසකම සහ ඒ වගේම තිබුණු අලසකම නිසා ඒ ප්‍රහාරය සිද්ධ වුණා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමීනි මට පොඩ්ඩක් වෙනස් වැඩක් කරන්න ඕනේ. මමත් දරුවෝ දෙන්නෙක් ඉන්න පියෙක්. මගේ පොඩි පුතාගේ වයස අවුරුද්දයි, ලොකු පුතාගේ වයස අවුරුදු 8යි. මේ පාස්කුවිරිදා ප්‍රහාරය නිසා දරුවන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අපි සහරාන්ගේ නම මේ පාර්ලිමේන්තුවේ 100,000 වාරයකට වඩා කියවලා තියෙනවා, නම කියනවා. හැබැයි මේ දරුවන්ගේ එක නමක් මම අහලා නැහැ, මට දැකලා නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ මියගිය දරුවන් ක්‍රිතේෂ් ස්ටොලන් ජීවරාජ් අවුරුදු 5යි, බර්ලින්ටන් ජෝසෆ් ගෝමස් අවුරුදු 6යි, රවි නිරෝෂන් අවුරුදු 16යි, මොහමඩ් යාසින් අවුරුදු 15යි, එවන් බර්ලින්ටන් ජෝසෆ් ගෝමස් පුංචි පුතා මාස 7යි, ක්වාන් බර්ලින්ටන් අවුරුදු 9යි, ප්‍රතාපන් ඇබ්‍රීනා අවුරුදු 2යි, ප්‍රතාපන් ඇඩ්‍රීනා අක්කයි නංගි අවුරුදු 7යි, ලීමා රිතිකා අවුරුදු 5යි, සයන් චෞද්‍රි අවුරුදු 8යි, අල්මා ස්ටෝම් හොල්සන් පොයිසන් අවුරුදු 15යි, ඇලඩ් ස්ටෝම් හොල්සන් පොයිසන් අවුරුදු 5යි, එග්නස් ස්ටෝම් හොල්සන් පොයිසන් අවුරුදු 12යි. තුන්දෙනාම සහෝදර සහෝදරියන් පිටරටකින් ආවේ, ශැංග්‍රිලා හෝටලයේදී නැති වුණේ. ඇනබෙලා එල්වෙන් පිය අවුරුදු 11යි, ඇලෙක්සැන්ඩර් ජෝන් නිකල්සන් අවුරුදු 14යි, ඇමලීන් ඇන්ඩි ලින්සි අවුරුදු 15යි, මෝසස් ප්‍රසාද් දේවරාජ් අවුරුදු 16යි, එලෙන්බර්ග අංශුකා පියා අවුරුදු 12යි, කෙරන් ඇලෙක්සැන්ඩර් ඩිසොයිසා අවුරුදු 11යි, ස්නේහා ස්වන්දි අවුරුදු 12යි, පැවිලියා ප්‍රනාන්දු අවුරුදු 12යි, සෙත් ප්‍රනාන්දු පුංචි පුතා අවුරුද්දයි, ලෙනොත් ලක්මිනී ප්‍රනාන්දු අවුරුදු 12යි,
දෙවිමිස්
සාක්‍ය අවුරුදු 13යි, සම්සදීන් මොහමඩ් අරෝෂි ෆාතිමා අසූලා අවුරුදු 13යි, කනිෂ්ක හිර්ෂි ප්‍රනාන්දු අවුරුදු 13යි, මුතුවාඩියාගේ තනුර දසන්ත ප්‍රනාන්දු අවුරුදු 14යි, දිනුක මැතිව් පුංචි පුතා මාස 8යි, කොළන් අප්පුහාමිලාගේ සෙනාලි ඇලෙක්සැන්ඩ්‍රියා අවුරුදු 11යි, රෝචනා සත්‍රුවනි රත්නායක අවුරුදු 9යි, වර්ණකුල සූරිය සයනි ප්‍රනාන්දු අවුරුදු 13යි, චමෝත් කවිෂ්ක පෙරේරා අවුරුදු 11යි, ප්‍රියාසාද වාස් අවුරුදු 12යි, නෙත්මි තරුෂිකා අවුරුදු 11යි, දුලාජ් ප්‍රේමන ඇන්තනි අවුරුදු 7යි, මීෂා යසෝදරී දෙවමිනි අවුරුදු 14යි, ගම්බන් පිටිය අප්පුහාමිලාගේ ශලෝන් ශතිස්ක අවුරුදු 7යි, මුක්කුආරච්චිගේ සදීප මිහිරාංගි අවුරුදු 8යි, නෙත්මිනි කාංචනා මංජරි අවුරුදු 16යි, විස්මි කවිෂා වික්‍රමරත්න අවුරුදු 14යි, සමයා මෙගුලි ලියෝනා ප්‍රනාන්දු අවුරුදු 4යි, චතුරංග අප්පුහාමි අවුරුදු 4යි, ආර් ඒ සත්සරණී අවුරුදු 11යි, සංජන ප්‍රනාන්දු අවුරුදු 14යි, රවිනි එලිෂියා ප්‍රනාන්දු අවුරුදු 11යි, අප්පුහාමිලාගේ රෂිනි ප්‍රවීසා අවුරුදු 14යි, අප්පුහාමිලාගේ කැලුම් හිමායා අවුරුදු 9යි, ඇන්ටනි සෙල්වරාජ් පුංචි පුතා අවුරුදු 5යි, ආරච්චිගේ සුභානි සඳරුවනි අවුරුදු 14යි, ගම්මැද ලියනගේ දහම් පෙරේරා අවුරුදු 13යි, ජනිත විදූෂාන් අවුරුදු 15යි, තාසන් අලියාර් අවුරුදු 3යි, දාසන් අලියාත්, ජයන්තන් ජාබෝස් අවුරුදු 2යි,
මුතුමයි කාලේ අවසන්,
කේ කෙවින් අවුරුදු 9යි, අනා පීට සුදාහර් අවුරුදු 7යි, සුරේන්ද්‍ර කුමාර් සාමසිකා අවුරුදු 2යි, ජෙක් ජැක්සන් චාල් අවුරුදු 13යි, අංජලීනා හානි අවුරුදු 5යි,
මියුරි ජාන් අවුරුදු 14යි, ෂලෝම් මල්ලිකා අවුරුදු 14යි, මහේන්ද්‍රන් ජබ් ජෙබිසන් අවුරුදු 10යි, තිරුනදීන් ජෙනිස්නිකා අවුරුදු 13යි, එස් ආරෝන් අවුරුදු 11යි. තව ටිකයි තියෙන්නේ. සාරා හැපිසියා අවුරුදු 9යි, ජෝන ජෙසුරාන් ජයා අවුරුදු 14යි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, වැඩිහිටියන්ගේ වැරදි නිසා මේ දරුවන් 68 දෙනාට ජීවිතය අහිමි වුණා. මේකට වගකීම් යුත්තන්ට දඬුවම් දිය යුතුයි. පක්ෂ, පාට, ජාති, ආගම්, කුල කිසිමයකකින් තොරව මේ ප්‍රහාරයට එකතු වෙච්ච සියලු දෙනාටම අපේ රජය බැඳිලා ඉන්නවා කියන එක මතක් කරනවා, දඬුවම් දෙන්න කියන එක මතක් කරමින් මම නියන වෙනවා. බොහොම ස්තුතියි.
Honorable Imran Maruf, you have 3 minutes. Order please. Honorable Vasanthappa Bandara to the chair.
நன்றி. சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, உண்மையிலே இன்று ஈஸ்டர் அறிக்கை சம்பந்தமான விவாதத்திலே எங்களுக்கும் உரையாற்ற கிடைத்த மீட்டுக்கு நன்றியை தெரிவித்துக் கொள்வதோடு, உண்மையிலே இந்த ஈஸ்டர் தாக்குதலை பொறுத்தவரையிலும் இந்த நாட்டிலே வாழுகின்ற முஸ்லிம் மக்கள் ஏனைய சமுதாயத்துடன் சற்று தூரமாக பார்க்கின்ற ஒரு சூழலை ஏற்படுத்திய அந்த நாட்கு பின்னர், ஈஸ்டர் தாக்குதலினுடைய செயற்பாட்டுக்கு பின்னர் ஏனைய சிங்கள சகோதரர்களாக இருந்தாலும் இந்த நாட்டிலே வாழ்கின்ற மக்களால் முஸ்லிம் சமூகம் இன்னொரு கண் கொண்டு பார்க்கின்ற ஒரு சூழலுக்கு தள்ளப்பட்டது. அதே போன்று முஸ்லிம் மக்களுடைய தாடி, முஸ்லிம் மக்களுடைய தொப்பி, முஸ்லிம் மக்களுடைய அபாயாக்கள் தீவிரவாதிகளாக பார்க்கப்பட்டன. அந்த காலகட்டத்தில்தான் முஸ்லிம்களுடைய வீடுகளில் காணப்பட்டிருக்கின்ற கத்திகள் அதிபயங்கர ஆயுதங்களாக காட்டப்பட்டது. வீடுகளில் இருந்த குர்ஆன், அரபு எழுத்துக்கள் எல்லாம் ஏதோ ஒரு தீவிரவாதத்தை ஏற்படுத்துகின்ற ஒரு செயற்பாடாக பார்க்கப்பட்டது. முஸ்லிம்களுடைய கடைகள் தீ வைத்து அழிக்கப்பட்டது. முஸ்லிம் கிராமங்கள் சேதப்படுத்தப்பட்டது. இவ்வாறு முஸ்லிம்கள் தமது ஊரிலே, தமது நாட்டிலே ஏனே ஒரு சமுதாயம் போன்று வாழுகின்ற ஒரு சூழல் ஈஸ்டர் தாக்குதலுக்கு பின்னர் ஏற்பட்டது. ஆனால் அந்த நேரத்திலே எதிர்கட்சியிலே இருந்தவர்கள், இன்று குறிப்பாக அரசாங்கத்திலே இருக்கின்றவர்கள் இந்த ஈஸ்டர் தாக்குதல் சம்பந்தமாக சொன்ன விடயங்களை இன்று இந்த ஈஸ்டர் தாக்குதலுடைய அறிக்கையிலே குறிப்பிட்டிருக்கின்றார்களா என்ற சந்தேகம் இன்று பரவலாக இந்த நாட்டு மக்களிடம் காணப்படுகின்றது. குறிப்பாக இந்த ஜஹரானுடைய இந்த ஈஸ்டர் தாக்குதலுக்கு பின்னர் யார் சூத்திரதாரி, யார் இதனுடைய பிரதான காரணி என்ற கேள்விகள் காணப்பட்டது. ஏனென்றால் இந்த அரசாங்கம், இந்த அரசாங்கத்தை அமைப்பதற்கு மிகவும் உறுதுணையாக இருந்தது இந்த ஈஸ்டர் தாக்குதல். ஆகையால் இந்த ஈஸ்டர் தாக்குதல் மூலமாக இந்த அரசாங்கம், இந்த அரசாங்கத்தை ஏற்படுத்தினாலும் இன்று இதனுடைய காரணங்கள் சரியாக காணப்படாத ஒரு சூழல் காணப்படுகின்றது. குறிப்பாக முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள், முஸ்லிம் அமைச்சர்கள் எல்லோரும் இந்த தீவிரவாதத்திலே தொடர்புடையவர் என்று சொன்னாலும், இன்று 3-2 பெரும்பான்மையை பெறுவதற்காக அல்லது 20 ஆதரிக்க வேண்டும், அதை இந்த சபையிலே அங்கீகரிக்க வேண்டும் என்பதற்காக இன்று குற்றம் சாட்டப்பட்ட தீவிரவாதிகள் எல்லாம் இன்று நல்லவர்களாக, சுத்தவாதிகளாக இன்று இந்த அரசாங்கத்திலே மாற்றப்பட்டிருக்கின்றது. அன்று மைத்ரிபால சிறிசேன ஜனாதிபதி அவர்களை பாதுகாப்பு அமைச்சராக இருக்கின்ற சந்தர்ப்பத்தில் முழுமையாக குற்றம் சாட்டியவர்கள் இன்று இந்த விவாதத்தில் 60 நிமிடங்கள் வழங்கி நான் நிரபராதி என்று பேசுகின்ற அளவுக்கு இன்று அவர்களுடைய கட்சியினுடைய ஆதரவையும் எதிர்பார்த்து 3-2 பெரும்பான்மையை அடைய வேண்டும் என்பதற்காக இன்று அவர்களுடைய இணைத்துக் கொண்டு செல்லுகின்ற ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கின்றது. ஆகையால் நாங்கள் கேட்கின்ற விடயம், இந்த ஈஸ்டர் தாக்குதலுக்கு பின்னர் இருக்கின்ற காரணம் சரியாக விளங்கப்படுத்தப்பட வேண்டும். இதனுடைய லாபம் யாருக்கு? இந்த ஈஸ்டர் தாக்குதலுக்கு பின்னர் இந்த லாபத்தை அடைந்தவர்கள் யார்? இன்று அரசாங்கம் இந்த லாபத்தை அடைந்திருக்கின்றால் இன்று மக்கள் மத்தியிலே இந்த அரசாங்கத்தின் மீது இன்று ஒரு கேள்வி முன்வைக்கின்றார்கள். ஆகையால் அந்த கேள்விகளுக்கெல்லாம் இன்று விடையை சொல்லாமல் யாரையோ காப்பாற்ற வேண்டும்.
இந்த டைம் இஸ் அப்.
யா, கிவ் மீ அ 30 செகண்ட். இந்த அறிக்கையிலே சிலரை காப்பாற்றுவதற்காக சில இந்த அறிக்கையினுடைய தரவுகள் வெளிவந்திருக்கின்றன. இன்று புதிதாக இந்த செயற்பாடுகளை நிறுத்த வேண்டும் என்பதற்காக புதியவர்களை கைது செய்து இன்று இந்த அறிக்கை முடக்கப்பட போகின்ற சந்தர்ப்பமாக காணப்படுகின்றது. ஆகையால் சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இதனுடைய சரியான சூத்திரதாரிகள், இதற்கு பின்புலமாக இருக்கின்றவர்களை இந்த சட்டத்தின் முன் கொண்டு வர வேண்டிய ஒரு நிலைப்பாட்டிலே நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம்.
Thank you.